අපි මීළඟට කතා බහට යොමු වන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව. ඔබ අහලා තිබෙනවද ආහාර සුරක්ෂිතතාවය කියන්නේ කුමක්ද කියලා? ඉතින් මේ පිළිබඳව ඔබට කරුණු දැනගන්න පුළුවන් අපි මේ කතා බහෙන් අපිත් සමග මේ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන්ම දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව වගේම ඕස්ට්‍රේලියාවෙත් මේ තත්ත්වයන් පිළිබඳව සහ ඔබ ඒ පිළිබඳව දැනගත යුතු කරුණු පිළිබඳව කතා බහ කරන්න මේ කතා බහට අපිත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකා බාම්බි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දැනට මොනෑෂ් සරසවියේ සංචාරක මහාචාර්යවරයෙකු ලෙසින් පරීක්ෂණ පවත්වන මහාචාර්ය උදිත් ජයසිංහ. ආචාර්ය උදිත්, අපි ඔබ අයිබෝන් කියලා පිළිගන්නු SBS සිංහල වැඩසටහනට.
අයිබෝන්.
අපේ කතා බහ ආරම්භ කරන අපි මුලින්ම දැනගන්න කැමති ආහාර සුරක්ෂිතතාවය යනුවෙන් ඇත්තටම හඳුන්වන්නේ කුමක්ද කියන කරුණ පිළිබඳව.
ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය කියන එක විවිධ පුද්ගලයන් විවිධ ආයතන විවිධ ආකාරයට නිර්වචනය කරනවා. ඒ මොකද මේක පෝෂණ වේදින්ගේ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ වෙන විදිහකට හිතනවා. ආර්ථික විද්‍යාඥයෝ තව විදිහකට හිතනවා. දේශපාලකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් තවත් විදිහකට හිතනවා. ඒ කොහොම වුණත් මේ විවිධ අර්ථ අර්ථ නිරූපණ දෙන නිසාම බොහෝ විට the world food summit 1996 දී ඒ වගේම FAO එක උඩන agriculture organization එක ආහාර සුරක්ෂිතතාවය සඳහා එක නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ලෝකේ පුරාම අද පිළිගත් නිර්වචනය බවට පත් වෙලා තියෙනවා. සෑම විටම යම්කිසි රටක හෝ ප්‍රදේශයක සෑම පුද්ගලයෙක්ම ආහාර තමන්ට සුලභව පවතිනවද, ඒ ආහාර වල ඇසෙසිබිලිටි එකක් තියෙනවද, ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙනවද සහ යුටිලයිසේෂන් එහෙම නැත්නම් තමන් ආහාර පරිභෝජනය කරන ආකාරය, එහි න්‍යූට්‍රිෂන් එහෙම නැත්නම් පෝෂණය ලබා ගන්න ආකාරය පිළිබඳ සම්පූර්ණ මෙව පිළිලා තියෙනවද නිර්වචනය කරලා තියෙන්නේ.
ඒ වගේම මම දැනගන්න කැමතියි දැන් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව පිළිබඳව ඔබ මේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පරිශ්‍රණය කරන කෙනෙක් හැටියට ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමන ආකාරයෙන් තිබෙන්නේ?
අපි ශ්‍රී ලංකාවයි දකුණු ආසියාවයි එකට තියලා ගමු. මොකද ඒක අපිට පහසුයි. මොකද දකුණු ආසියාව ගත්තොත් සවුත් ඒෂියා කෙනෙක් ගත්තොත් එක වචනකින් කියනවා නම් ආහාර සුරක්ෂිතතාවය ගත්තහම ලෝකයට සාපේක්ෂව අපිට පොඩ්ඩක් භයානකයි කියලා කියන්න තමයි වෙන්නේ. ටෙරිබල් කියලා කියන්න තමයි වෙන්නේ. ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව ගත්තොත් ලෝකයට සාපේක්ෂව යම්කිසි පසුබෑමකුණත් දකුණු ආසියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය මම කියනවා යහපත් තත්ත්වයක පවතිනවා කියලා. ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ විශ්ලේෂණ දත්ත ගත්තාම අපි ඉතාමත්ම ඉහළින් සිටින්නේ අපේ කලාපයේ, විශේෂයෙන්ම ඉන්දියාව, පකිස්තානය, නේපාලය, බංග්ලාදේශය. මේවා මේ ඉතාමත්ම අධික ජනගහනයකින් යුක්ත රටවල් මුළු ලෝකයේම. ඉතින් ලෝක ජනගහනයෙන් 100ට අපි ගත්තොත් 30ක පමණ ජනගහනයක් වෙන මේ කලාපය තුළ ශ්‍රී ලංකාව පුංචි රටක්. සවුත් ඒෂියා ගත්තොත්, අපි දකුණු ආසියාව ගත්තොත් ආසන්න වශයෙන් 125ක්, 23ක් 25ක් අතර ප්‍රමාණයක් අපි කියනවා රූටින්ලි හංග්‍රි කියලා. ඒ කියන්නේ දිනපතා තමන්ගේ ආහාරයට ආහාර සුරක්ෂිතතාවයකින් තොරව පවතින බව තමයි සවුත් ඒෂියා ගත්තහම ගන්නෙ. මේක ඉතාමත්ම නරක තත්ත්වයක්. ලෝකයේ මෙම කලාපයේ ජනගහනයෙන් 4 to 1 පමණ ප්‍රමාණයක් මේකෙන් නිර්වචනයට අනුකූලව ආහාර සුරක්ෂිතතාවයකින් යුක්ත නැහැ. හැබැයි ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත්තොත් අපි කියන කුටුම්බයන් කියලා හවුස් හෝල්ඩ්ස් වලින් 85% ඉතර පමණ ආහාර සුරක්ෂිතතාවය පවතින යම් යම් අඩුපාඩු සහිතව දකුණු ආසියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගත්තහම අපි නම්බර් 1 ඇත්තම කියනවා නම් අපේ ඒක පුද්ගල දරජාතික ආදායම විශේෂයෙන් මෑතකදී සෑහෙන ප්‍රමාණයක ඉහළ ගියා. වසරකට ඒක පුද්ගල දරජාතික ආදායම අපේ ඇමරිකානු ඩොලර් 2000 සීමාව පන්නලා තියෙනවා. අනික රටවල් ගත්තහම ඉන්දියාව, පකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය කියන රටවල් වල ගත්තහම ඒකවත් 1000 කියන ප්‍රමාණය පන්නලා නැහැ. ඒකත් අපි දෙගුණයක් ඉදිරියෙන් ඉන්නේ කියලා ගන්න පුළුවන් එහෙම බැලුවොත්.
එතකොට ආහාර සුරක්ෂිතතාවය අතින් ඕස්ට්‍රේලියාව කොයි වගේ තැනකද ඉන්නේ?
සමස්ත ඕස්ට්‍රේලියාව ගත්තොත් මේක දියුණු රටක් විදිහට අපි සියලුම දෙනාම දන්නවා. ආහාර සුරක්ෂිතතාවය කියන නිර්ණායක අරන් කතා කරනකොට ලෝකේ රටවල් කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, එක්සත් රාජධානියට, ඒ වගේ සංවර්ධිත රටවල් වල ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනකොට ආහාර සුරක්ෂිතතාවය අතින් ඉහළ රටවල් විදිහට. ඒ කියන්නේ අපිට විවාදයක් නැහැ. මෙතනදී අපිට විශේෂිත වූ තත්ත්වයක් ඕස්ට්‍රේලියාවේදී පවතිනවා. ඔස්ට්‍රේලියාව කෙසේ වෙතත් මේක ආසියානු කලාපයේ රටක්. විශේෂයෙන්ම අනිකුත් බටහිර රටවල් එක්ක ගන්නකොට පවතින ජන සංයුතිය නෙමේ ඔස්ට්‍රේලියාවේදී බොහෝ විට පවතින්නේ. මෙහි ඔස්ට්‍රේලියාව බොහෝ විට අතීත ඉන්ඩිජිනස් පීපල් කියලා අපි තේරුම් ගාය දන්නවා ආදිවාසීන්. ඊට අමතරව ඉතා විශාල ප්‍රමාණයක් සංක්‍රමණික පුද්ගලයන්ගෙන් තමයි ඔස්ට්‍රේලියාව සකස් වෙලා තියෙන්නේ ජන සංවිධිය. එනිසා ඔස්ට්‍රේලියාවේදී ආහාර සුරක්ෂිතතාවය සාකච්ඡා කරනකොට අපි නොසිතූ පැත්තකුත් මේ ඇතුළේ තියෙනවා. හෙළිවී තිබෙන දෙයක් තමයි ඔස්ට්‍රේලියාවේදී අපිට 105ක පමණ ප්‍රමාණයක්. අපිට හිතන්න අමාරු නම් 105ක පමණ ප්‍රමාණයක් ෆුඩ් ඉන්සිකියුරිටි කියන කණ්ඩායමට ඇතුළත් වෙනවා. ෆුඩ් ඉන්සිකියුරිටි කියලා කියන්නේ මොකද්ද? දිනකට යම්කිසි එක පුද්ගලයෙකුට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය සුලභව නොපැවතීම, ඒ පුද්ගලයන්ට ඒ ආහාර සඳහා ප්‍රවේශයක් නොමැති වීම සහ පුද්ගලයන් ආහාර පරිභෝජනය කිරීමේදී ඒක ඇතිවන්නා ගැටලු පිළිබඳව ගත්තාම 105ක පමණ ජනගහනයක් ටිකක් විශ්වාස කරන්න අපහසු අවස්ථාවක්. මේ 105න් 135 කඩලයක් පමණ ප්‍රමාණයක්
ඔස්ට්‍රේලියාව වගේ රටක් ඒ වගේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ කුමන හේතුවක් නිසාද?
ඒකට හේතුව තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද ඉන්දියාවේදී, පකිස්තානයේදී, ශ්‍රී ලංකාවේදී වගේ දකුණු ආසියානු කලාපයේ හේතු නෙමෙයි මෙතනදී තියෙන්නේ. මෙතනදී වෙනම හේතුවක්. මේ පුද්ගලයන් කවුද කියලා අපි විශ්ලේෂණයකට ලක් කළොත්, මගේ පෞගි කාලය තුලත් මම නැෂ් විශ්වවිද්‍යාලයේ මේ විශේෂයෙන්ම සෙන්ටර් ෆෝ ඩෙවලොප්මන්ට් ඉකොනොමික්ස් ආ ෆස්ටේන් බිල්ඩ් කියන එම ආයතනත් එක්ක කටයුතු කරනකොට මම ටිකක් මූලිකව සොයා බැලුවාම මොකද මේක වෙලා තියෙන්නේ කියලා අපි දකිනවා. ඔස්ට්‍රේලියාවේදී විශේෂයෙන් මේ තත්ත්වයට හේතුව තමයි වල්නරබල් ගෲප්ස් කියලා විශේෂ කණ්ඩායම් සිටිනවා. ඒ කියන්නේ ආහාර සුරක්ෂිතතාවය අඩු වෙන්න හේතු වෙන කණ්ඩායම් සිටිනවා. ඒ කණ්ඩායම් කවුද? මේ 105ට ඇතුළත් වෙන කණ්ඩායම් තමයි අන්එම්ප්ලොයිඩ් කට්ටිය. දෙවෙනි කණ්ඩායම තමයි සිංගල් පේරන්ට්ස් කියන කණ්ඩායම. විශේෂයෙන්ම මෙහි සිටිනවා ප්‍රමාණයක් තරගතු ප්‍රමාණයක මව සහ දරුවා විදිහට පවුලක් රකගෙන යන කණ්ඩායම් ඉන්නවා. ඒ අරින්න අනිවාර්යයෙන්ම සෑම රටක වගේ ලෝ ඉන්කම් ඇර්නර්ස් ලා ඉන්නවා. අඩු ආදායම් ලාභින් ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව අඩු ආදායම් ලාභින් මේ රටේ ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ එක පුද්ගල දල ජාතික ආදායම දකුණු ආසියාට සාපේක්ෂව 20-30ක් පමණ වුණත් ඒ රට ඇතුළේ ඉන්නවා ඉතාමත්ම පහළ 105ක පමණ ප්‍රමාණයක්. තමන්ගේ ආදායම් මට්ටම රටේ පවතින ආදායම් මට්ටමට සමානුකූල නොවන අය මේ අය ඉන්නවා. ඒ අරෙන්ද අපිට බොහෝ විට ඉන්නවා මේ රෙන්ටල් හවුස් හෝල්ඩ්ස් කියන කණ්ඩායම්. රෙන්ටල් හවුස් හෝල්ඩ්ස් කියන්නේ තමන්ගේ නිසි අයිතිය තියෙන ඉඩම් සහ නිවාස නොමැතිව විවිධ ස්ථානවලට වසරින් වසර විවිධ හේතුන් නිසා නිවාස කුලියටගෙන එහෙට මෙහෙට වෙන කණ්ඩායම්. මේගොල්ලන්ට අපි කියනවා රෙන්ටල් හවුස් හෝල්ඩ් කියලා. මෙයාගෙත් මේ තත්ත්වය අවතිනවා. අවසාන වශයෙන් යංග පීපල් තරුණ අයගේ ආහාර සුරක්ෂිතභාවය යම්කිසි අඩුවක් 15ක පමණ මේ කණ්ඩායම ඇතුළේ ඉන්නවා. යංග පීපල් ඒගොල්ලන්ගෙත් ඒක තියෙනවා. මොකද ඒගොල්ලෝ නිසි පරිදි ආහාර තිබුණා ඒකට ඇසෙස් එකක් සමහරවල් නැහැ. විවිධ පවතින තත්ත්වයන් අධ්‍යාපනයට යොමු වෙලා තියෙන හින්දා, වෙලාව නැති හින්දා නිසි පරිදි ආහාර පරිභෝජනය කරන්නෙත් නැහැ. නිසි පරිදි ඒවට ඇසෙස් වෙන්නෙත් නැහැ. නිකන් මොනවා හරි කාලා ගත කරන ජීවිතයක් තියෙනවා. ඉතින් මේක තමයි මේ වල්නරබල් ගෲප් එක. මේක පොඩ්ඩක් මේ ඉලොජිකල් කියලා තමයි අපි කියන්නේ. මොකද මේක තමයි අසාහිතික කලාපයක්. ඔස්ට්‍රේලියාව වගේ රටකදී 105ක පමණ ජනගහනයක් මෙන්න මේ කණ්ඩායම වල අය සහ ඒකෙන් 140ක පමණ ප්‍රමාණයක් සිවිය ෆුඩ් ඉන්සිකියුරිටි වී සිටීම යම්කිසි ඉලොජිකල් තත්ත්වයක්.
උමාචාර්ය උදිත්, අපි අවසාන වශයෙන් දැනගන්න කැමති මේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම සඳහා සමාජයක් වශයෙන් කළ හැකි දේ කුමක්ද කියන කාරණය පිළිබඳව ඔබේ අදහස දැනගන්න.
ආහාර සුරක්ෂිතතාවය කියන්නේ අපේ ලෝකයේ තියෙන පවතින ගැටලු අතරින් වයිදනේ පළවෙනි එක නොවනනම් ඒක පළවෙනි දෙක තුන ඇතුලේ තියෙනවමයි. ඒ නිසා මේකට පිළියම් සෙවීමේදී අපිට ඉතාමත්ම තාර්ථික ක්‍රම සම්පාදනයක් සකස් කළ යුතුව තියෙනවා. මේ සඳහා ලෝකයේ පවතින විවිධ ආයතන, විවිධ රටවල්, විවිධ රාජ්‍ය ආයතන, විවිධ පෞද්ගලික ආයතන සහ සියල්ල එකට එකතුලා වැඩ කරන තත්ත්වයක් තුළ මම නම් හිතන්නේ අපි මෙතනදී නියුට්‍රිෂන් එඩියුකේෂන් කියන කීතා වැදගත් පෝෂණය පිළිබඳ ලබා දෙන්නා වූ දැනුම. අපි ඔස්ට්‍රේලියාවේදී ගත්තොත් පෝෂණය සඳහා දෙන දැනුම දීම සඳහා විවිධ ආයෝජනයන් කරලා තියෙනවා. මේ ලෝකේ හැම රටකම මේක කරනවා. නමුත් මෙතනදී විශාල ගැටලු පවතිනවා. විශේෂයෙන්ම මේ අපි ඔස්ට්‍රේලියාවේ නිසා මේ සාකච්ඡා කරන නිසා ඔස්ට්‍රේලියාවේදී පවතින සමහර කණ්ඩායම් අපි මේගොල්ලන්ට කියනවා කල්චරලි ඇන්ඩ් ලිංගිස්ටිකලි ඩයිවර්ස් ගෲප් කියලා. විවිධ රටවල් වලින් වූ සංක්‍රමණිකයන් හේතුවෙන් මේගොල්ලන්ගේ සංස්කෘතිකමය සහ භාෂාමය හැකියාවන් ඉතාමත්ම විවිධාංගීකරණය ලක් වෙලා තියෙනවා. මේගොල්ලෝ තමන්ගේ මේ පුරුදු සහ ආකල්ප සහ පැවතුම් ඔස්ට්‍රේලියාවෙන් නිදහස් මතවාදී පරිසරයක් තියෙන රටකදී සුපුරුදු පරිදි තමන්ට අවශ්‍ය විදිහට තමයි කටයුතු කිරීමට පෙළඹෙන්නේ. ඒ නිසා මේ පෝෂණය පිළිබඳ නිසි අධ්‍යාපනයක් මේ අයට රට තුළදී ලැබෙනවට වඩා බොහෝ විට මේගොල්ලන්ගේ මේ පවතින මැදිවිය පවතින ජනගහනය ඒ පිළිබඳ තීරණ ගන්න ජනගහනය විශාල කොටස තමන්ගේ පෝෂණ පුරුදු සහ අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ වෙනත් රටවල් වලට වෙනත් සංස්කෘතීන් වලට වෙනත් භාෂාවේ ප්‍රවණතාවයන් ඔස්සේ. එනිසා අපි සමාජයක් විදිහට ඔස්ට්‍රේලියාවේදී හෝ ඕනම රටකදී කළ යුතු දේ තමයි ඒ රටට ආවේණික පෝෂණමය අධ්‍යාපනයක් සෑම පුරවතියෙකුටම ලබා දෙන්න ඕනේ.
ආචාර්ය උදිත් ජයසිංහ මහත්මයා අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහන සමග මේ කරුණු පෙදා හදා ගන්න එකතු වුණාට.
බොහොම ස්තුතියි. අවස්ථාව ලබා දී පිළිමද.